පින්වතුනි, අපි මේ දින මොහොතකට කලින් විවේකීට කලින් අපි කතා කරමින් සිටියේ කන්නාඩියේ ළඟදී ප්‍රතිබිම්බය අපට හම වෙනවා. ප්‍රතිබිම්බයේ රූපයයි කියලා හිතාගෙන අපි රූපයට බැඳෙන බව, හසු වෙන බව නිදර්ශනයක් කොටගෙන අපි කතා කළා. ඒ වගේම කාය වාක් මනෝ සංඛාර, පුඤ්ඤ අපුඤ්ඤ සංඛාරයෝද ඒ අවිද්‍යාවේ මුලාව තුළම සිදුවෙන හැටි, බල්ලගේ දියට ගුණ උපමාවද සම්බන්ධ කරගැනීමෙන් අපි සිහිපත් කරලා දුන්නා. ඉන් අනතුරුව අපි ඇතුළත ආධ්‍යාත්මය තුළ සැවටීමද මේ හා කරුණු මතම මෙවැනිම ධර්මතාවයක් තුළම අපි රැවටෙන මුලාවන බව අපි මතක් කරමින් සිටිය. අපි අවසානයට සිහිපත් කළා අපි මේ ලෝකයේ තුළ ජීවත් වෙනවා කියන්නේ දකින, අහන, දැනෙන, දැනගන්න කියන මේ සිව් කාරණාවයි. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටික. අහන බව, දකින බව, දැනෙන බව, දැනගන්න බව කියන මේ කරුණු හතරයි. මෙන්න මේ කරුණු හතරම අපට සිදු වෙන්නේ, හමු වෙන්නේ අර කියන මුලාව හැවටීම නිසාමයි. දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුවා අර බල්ලගේ ක්‍රියාව, බල්ලගේ මානසික ක්‍රියාව, ඒ වගේම බුරණ වාචික ක්‍රියාව, පහුරුගාමින් විදවටේ කැරකෙමින් කරන කායික ක්‍රියාව, මේ සියල්ලම නිර්මාණය වෙලා තිබුණේ, එකසීලා තිබුණේ බල්ලෙක්ක කියන හැඟීමට සාපේක්ෂකව. එතන බල්ලෙක් කියන හැඟීමක් නිස සැබවින්ම බල්ලෙක් නැති බව, තමා නිසාම හටගත්ත ඡායාවටම බල්ලෙක් කියා ඇති කරගත් රැවටීමක් බව, ඒ රැවටීම කියලා කියන්නේ ඉතින් අදාගත් දෘෂ්ටියක් බව අපිට හැදිලි කළා. අපි දැනටත් මේ අහනවා, දකිනවා, දැනෙනවා, දැනගන්නවා කියන කාරණාවන් තුල මෙන්න මෙවන් ධර්මතාවයක්මයි සිද්ධ වෙන්නේ. මෙවන් ධර්මතාවයක්මයි සිදු වෙන්නේ. අපිට කවදාවත්ම ඇහැ රූපේ, කන ශබ්දේ, නාසයේ ගන්ධයේ, දිව රසයේ, කය පහස කියන මේ රූපායතන හමු වෙලා නැහැ. හැබැයි ඒ ටිකේ ගැටීම නිසා හටගන්නවා වේදනා, සංඥා, සංඛාර. සිතට හසු වෙන, සිතට අරමුණු වෙන සිතුවිලි උපදිනවා මේ හේතු ගැටීම නිසා. හේත් රූපයක් ගැටීම නිසා, කලත් ශබ්දයක් ගැටීම නිසා, නාසයක් ගන්ධයක් ගැටීම නිසා, දිවත් රසයක් ගැටීම නිසා, කයත් පහසක් ගැටීම නිසා උපදිනවා අර කන්නාඩිය මත අපට දකින්නට ලැබුණු, දිය මත දකින්නට ලැබුණු ඡායාව හා සමාන දෙ. ඡායාව හා සමාන දෙ. අපි දුව ඡායාව කියන එක අපි දහමින් පෙන්නවා මරීචි කූපමා සංඥා. මිරිඟුව වගේය කියලා සංඥාව. මිරිඟුව කියන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කළා. වතුර වගේම පේනවා, ඒත් වතුර නෙවෙයි. වතුරය කියන මුලාව ඇති කරවන්න කෙනෙන නිමිත්තක් සටහනක් පමණයි. සැබෑවටම හියැත්තේ මිරිඟුව. එහෙ දකින අය රැවටෙනවා වතුර කියලා. දැන් බලන්න කණ්ණාඩිය සැබවින්ම තියෙන මිරිඟුවක්. මම ඉන්නවා මගේමයි මාවමයි කියන අදහස උපදින. මිරිඟුව දකින මෝ වතුරමයි කියන අදහස උපදින. දැන් එතනදී රැවටෙන්න යම් හේතුවක් නැතුව නෙමෙයි. වතුර කියලා නිකම්ම රැවටෙනවා නෙමෙයි, වතුර කියලා රැවටෙන යමක් එතන තියෙනවා. මමමයි මගේමයි කියලා නිකම්ම රැවටෙනවා නෙමෙයි, රැවටෙන්න හේතුවක් නිමිත්තක් එතන තියෙනවා. බල්ලා බල්ලෙක් කියලා නිකම්ම රැවටුණා නෙමෙයි, බල්ලට රැවටීමට සාධක වෙච්ච යම් නිමිත්තක් එතන තිබුණා. මෙන්න මේ වගේ පින්වතුනි අපිද රැවටෙන්න යම් නිමිත්තක් සටහනක් තියෙනවා. මෙන්න මේ නිමිත්ත මේ සටහන හඳුනාගත්තොත් අර නිදර්ශන ටිකත් එක්ක ඔන්න අපට අනුමාන දැක්මක් තියෙනවා. කණ්ණාඩි ළඟ මුලා වෙනවා වගේ, දේහය ඇදෙන ඡායාවට මුලා වෙනවා වගේ, අපද නිරන්තරව මේ සලායතනෙම ආයතන හයේදිම අපි රැවටෙනව නේද, අපි මුලා වෙනව නේද කියන දැක්ම ලබන්න පුළුවන්. මෙන්න මේ ටික හරියට ලැබුවොත් මෙන්න මෙතනට කියනවා ධම්මටිච්ඡ ඥානය කියලා. අර සුසීම හාමුදුරුවන්ට බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ ධම්මටිච්ඡ ඥානයට අනුව අනතුරු නිර්වාණ ඥානය උපදින බවමයි. මොකද දුක්ඛේ ඥානය සමුදය ඥානය කියන දැක්ම හරියටම උපදින්න ප්‍රමාණවත් වෙනවා මෙන්න මේ කියපු තැන අපි කතා කළ දැන්. එහෙනම් මොකද්ද කන්නාඩී අපට ඡායාවක් තියෙනව රැවටීම ඇති වෙන්න හේතුවක් නිමිත්තක් තියෙනවා. දිය මත ඡායාවක් තියෙනව රැවටෙන්න මුලා වෙන්න. එහෙනම් අපිට රැවටෙන්න මුලාව මුලාවටපත් වෙන්න නිමිත්ත සටහන මොකක්ද? මෙන්න මෙතන හඳුනාගත්තොත් චක්ඛායතනෙදි, සෝතායතනෙදි, ඝානායතනෙදි, ජීවායතනෙදි, කායායතනෙදි, මනආයතනෙදි. ඒ කියන්නේ ඇහ, කන, නාසය, දිව, කය කියන මේ ආයතන හයේදී කොතනද අපි රැවටෙන්නේ, කොතනද මුලා වෙන්නේ? මුලාව කුමන නිමිත්තක් සාධනීය පාදක කරගෙනද කියන මෙන්න මේ කරුණ අපි ගලපගත්තු අපිට පුළුවන් මේ සසරෙන් දිරන්න ජය ගන්න පුළුවන්. ඔබ ජීවිතේ ජයගත්තා රටකින් රටකට ඇවිල්ලා. ඒ නැනනුවණ ඇති නිසා, දැනුවත්කම ඇති නිසා ඔබට පුළුවන් මෙන්න මේ තැන තේරුම් ගත්තොත් මේ සසරක් දිනන්න. සැකයක් නැතුව සසර දිනන්න පුළුවන්, ජය ගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතනදී අපිට ඇහැ, කන, නාසය, දිව, කය කියන පංච ආයතනය මේ මුලාව වැඩි. ඇහැට පේනවාමයි, කනට ඇහෙනවාමයි, නාසයමයි දැනගන්නේ, දිවමයි දැනගන්නේ, කයමයි දැනගන්නේ කියන දැඩි මුලාවක් තියෙන මේ ආයතන පහත් එක්ක. එහෙත් අපට අනුමාන දැක්මක් මේ මිත්‍යාව බිඳගන්න පුංචි නිදර්ශනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ හිතන්න මේ පිරිස ඉදිරියේ අපි කීප දෙනෙකුටම එකම අරමුණක් ඇහැට ගැටෙනවා. දැන් අපි ඇහැට ගැටෙන අරමුණ නම් දැනගන්නේ අපි ඔක්කොම දැනගන්න ඕන එකක් නේ. අපි හැමෝගෙම ඇහැට ගැටුනේ එකම අරමුණක්. ඇහැට ගැටුණු අරමුණ රූපේ නම් අපි දැනගන්නේ අපි ඔක්කොම දැනගන්න ඕන එක දෙයක් ගැන. එහෙත් අපේ දැනගැනීම් නානා විද වෙනවා. හිතමු අපි දැන් එකම කාන්තා රූපයක් අපි හැමෝගෙම ඇස්වලට ගැටුණා කියලා. මොන මම දැනගන්නවා මේ රූපේ ඇහැට ගැටිලා මගේ අම්මා කියලා. තව කෙනෙක් හඳුනා ගන්නවා මගේ බිරිඳ කියලා. අනිත් කෙනා හඳුනා ගන්නවා මගේ අක්කා කියලා. තව කෙනෙක් හඳුනගන්නේ දැනගන්නේ මගේ නංගි කියලා. තව කෙනෙක් දැනගන්න ලොකු අම්මා කියලා. තව කෙනෙක් දැනගන්න කුංචි අම්මා කියලා. තව කෙනෙක් දැනගන්නේ යාත්තා අම්මා කියලා. බලන්න එකම රූපය ගැටුනේ ඇහැට හැමෝගෙම වෙනසක් නෑ. දැනගනි කිවිද? ඇයි අපි රූපේ නම් දකින්නේ රූපේ නම් දැනගන්නේ ඔක්කොම එක විදිහක් වෙන්නේ නැහැ. ඇයි මේ වෙනස? මෙන්න මේ වෙනස අපට කියලා දෙන්නේ අර රැවටෙන මුලා වෙන බවට සාක්ෂිය. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යම් වේදේති තරං සංජානාති විදිනදේ හඳුනනවා යම් සංජානාත්තං විතක්කේති හඳුනන දෙයට කල්පනා කරනවා යම් විතක්කේති තං විජානාති විතර්ක කලේ කල්පනා කලේ යමස්ත එහෙම දැනගන්න. එතකොට අපි දැනගන්නේ කල්පනා කළ දේ මෙනෙහි කළ දේ. කල්පනා කරන්නේ මොකක් දිහා බලාගෙනද? මිරිඟුව දිහා බලාගෙන. යම් සංජානාති තං විතක්. දැන් එහෙට රූපේ ගැටුණාට සිතන හිතට ගොදුරු වෙලා තියෙන්නේ රූපේ නෙමෙයි රූප සංඥාව. සංඥාව එක එකනට එක එක විදිහට පේනවා. අම්මා වගේ පේන, බිරිඳ වගේ පේන, නංගි වගේ පේන, අක්කා වගේ පේන, ලොකු අම්මා වගේ පේන, පුංචි අම්මා වගේ පේන, අත්තම්මා වගේ පේන. හැබැයි මේ හැම හිතකම පහළ වෙලා තියෙන විරිඳුවක්. මේ හැමෝම මේ කල්පනා කරන්නේ මිරිඟුවයි කියලා හිතාගෙන නෙමෙයි, ඡායාවයි කියලා හිතාගෙන නෙමෙයි. රූපයයි කියලා හිතන්න. රූපයයි කියලා අර කණ්ණාඩිය ළඟ දිය මත රැවටුණා වගේම අපි හැම වෙලාවකම හැම මොහොතකම මෙන්න මේ බඳු තැනක රැවටෙනවා මුලා වෙනවා. එතකොට අපිට හැමතිස්සෙම මෙන්න මේ හේතු හේතු නිසා හටගන්න ධර්මියෝ අපි දකින අහන දැනෙන දැනගන්නවා කියන මේ ක්‍රියාව සම්පූර්ණ කරන්න හේතු සාධක වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මම දෙවනි කෙනෙකුට දෙනවා යමක් අතට තුන්වෙන්නාට දෙන්න කියලා. දැන් දෙවෙනි කෙනා අරගෙන තුන්වෙනි කෙනාට අතට දෙනවා. දැන් තුන්වෙන්නා කියනවා නම් මට මේක දුන්නේ පළවෙනි කෙනා කියලා ඒ කියන ප්‍රකාශයේ වරදක් තියෙනවා. ඇත්තටම නම් තුන්වෙන්නාට හම්බ වුණේ දෙවෙන්නාගෙන්. පළවෙනියාගේ සම්බන්ධයක් නැහැනේ. තුන්වෙන්නාගේ අතටපත් වුණේ දෙවෙන්නාගේ. හරිනම් කියන්න ඕන දෙවන්නාට දුන්නා කියලා. දෙවන්නාට පළවෙනිලා දුන්නා කියලා. එහෙම වුණත් හරි. නමුත් දැන් අපි යම් කෙනෙක් කියනවා නම් මට මේක දුන්නේ පළවෙනියා කියලා. දෙවෙනියා අතහැරියෝ. අපේ ප්‍රකාශය වැරදි. ඒක මිත්‍යාවක් තියෙන බොරුවක්. මෙන්න මේ බඳු මිත්‍යාවක් අපි හැමදාම එම මොහොතකම අපෙන් සිද්ධ වෙනවා. වැරද්දක් සිද්ධ වෙනවා. පළවෙනියා කියන තැන අපි හැත් රූපයත් කියන කොටසට ගත්තොත් මේ හැත් රූපයත් නිසා වේදනා සංඥා සංඛාර මේ ධර්මියෝ පහළ වෙනවා. එතකොට සිතට අරමුණ ගොඩනගෙන එක සිතට විසිය හම්බ වෙන එතන. එතකොට සිත මේ නාමයම ඇසුරු කොට දැනගත්තේ රූපයයි කියලා කියනවා නම් හිතනවා නම් අන්නර අතනදි කරපු අර තුන් වෙන්නා දෙවන්නාව අතහැරලා පළවෙනියාගෙන්ම හම්බ වුණා කියලා කිව්ව වැරද්ද වගේ. අපටත් යමක් හිතනවා හිතලා දැනගන්න කියන තැනදී ඒ ක්‍රියාවේදී සාධක වෙලා තියෙන්නේ පාදක වෙලා තියෙන්නේ සංඥා සිතුවිලිමයි. හැබැයි සිතුවිලි ඉබේ හටගත්තේ නෑ. දැන් ප්‍රතිබිම්බේ ඉබේ හටගත්තේ නෑ. දියමත ඇඳුණු ඡායාව ඉබේ හටගත්තේ නෑ. ඒක හේතුපත්ති යෙදිලමයි හටගත්තේ. එතකොට හේතුපත්ති යෙදිලා යම් ධර්මතාවයක් හටගෙන තියෙනවා. හටගත්ත දේ ඇත්ත තමයි. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නැති වෙනකොට නැතිව යන බව. අනේ යම්කින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන විරජං වීතමලං ධම්මචක්කුං උදපාදේ කියලා කොණ්ඩඤ්ඤහාමුදුරුව දනෝ ලැබු නුවණ ධම්මචක්ක සූත්‍ර දේශනාවෙදී කියවෙන්නේ මෙන්න මේ මන්ත්‍රය. හටගත් දේ හටගත් යනම නිරුද්ධ වෙනවා. දැන් අපට හටගත් දේ අපි දකිනවා. මේ හේතු ගැටිය නිසා හටගන්න ඡායාව අපි දකිනවා. හැබැයි දකිනකොටම අපි සිහි කරගන්නේ රූපය. පෙනෙන්නේ නාමය සිහි කරගන්නේ අපි අවධානය යොමු කරන්නේ රූපය පිළිබඳ. දැන් බලන්න අම්මා කියලා, අක්කා කියලා, නංගි කියලා, පුංචි අම්මා කියලා, බිරිඳ කියලා, ලොකු අම්මා කියලා, අත්තම්මා කියලා හිතපු තැන්වල අපි හිතලා තියෙන රූපයක් පිළිබඳවනේ. නමුත් හිතන තැන තිබුණේ රූපේ නෙමෙයි සංඥාව. ඡායාව. සිතින් හටගත් දෙයක්. දැන් ඔන්නතන වැරද්ද තියෙන්නේ. මෙන්න මෙතනයි වරද තියෙන්නේ. අනුමාන වශයෙන් තේරුම් ගන්න අපි ඒකට වැඩි තැනකින් තේරුම් ගන්න උත්සාහ කරමු. යමක් හිතන්න මේ දින කීපේ හිතන්න අවස්ථාවක් වෙනවා. ධර්ම දේශනාව අවසන් කරන්නට ප්‍රථම දැන් හොඳට හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. අපිට පෙනෙන්නේ රූපේම නම් රූපේ කියන්නේ සතර මහා ධාතු ආපදාය රූප. ඒක වෙනසක් නැහැ. නමුත් අපි රූපේ දැනගන්නේ එක එක නම් වලින්. දැන් බලන්න අපි අර මැටි පුලිය කියන තැන අපි ගත්තා. එතන තිබුණේ රූපේ හැටියට නම් එකම මැටි. නමුත් පෙනෙන හැඩයට එක එක නමින් අපි ඒකට වටිනාකමක් එකතු කළා. දැන් බලන්න මෙතනත් වෙලා තියෙන මොකක්ද කියලා. රූපේ එක එක හැඩයට එක එක නමින් එකම රූපයට එක විවිධ නම් පනවමින් කෙනා කෙනා දැනුවත් වෙලා තියෙනවා. අපි රූපය ගැන දැනගෙන නැහැ. රූපය ගැන දැනගත්තා නම් ඒකේ තියෙන විශ්ව සාධාරණ ධර්මතාවයේ ප්‍රමහා ධාතු වෙනත් පරමාණු. දැන් අපි අපේම සිතේම හටගත් ඡායාවට අපි රූපයයි කියන රැවටීම කණ්ණාඩියේ ළඟ දිවන්නක් මේ දියමත ඇඳුණු ඡායාවට රැවටෙන්නක් මෙන්ම ප්‍රබතු ආකාරයකින්ම සිද්ධ වෙනවා මේ පංච ආයතනය තුළ. පංච ආයතනය කියලා කිව්වේ ඇහැ, කන, නාසය, දිව, කය. රූප සංඥා, ශබ්ද සංඥා, ධම්ම සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා. දැන් අපි ඔයිට වඩා හොඳින් මේ කරුණ ගැන තේරුම් ගන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන් තැන යෙදෙන්නේ මන ආයතනයත් එක්ක. මාර්ග භාවනාවක් කවදාවත් පංචායතනයක් එක්ක යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්නෙම මන ආයතනයත් එක්ක. උඟාක් තුරට මේ අවුල් ලියා ගන්න පුළුවන් වෙන්නේ මන ආයතනයත් එක්ක මේ සමීක්ෂණය, මේ ගවේෂණය ආරම්භ කළොත්. මෙහෙම රැවටීමක්, මෙහෙම මුලාවක් වෙනවද ඇත්තටම? කණ්ණාඩිය ළඟ සිදුවෙනව ඇත්ත. දිය මත ඇඳපු ඡායාවට බලලා මුලා වුණා ඇත්ත. ඒ වගේම මුලාවක් ඡායාවක් අපද වෙනවද ඉස්සල දැනගන්න ඕනේ එකක්. එහෙම එකක් වෙනවද? වෙනවනම් කොතනද? ඒ මුලාව නිසා මොනවද සිද්ධ වෙන්නේ? මොන විද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියන පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දැක්ම දහම තමන්ට දැනුමට අවබෝධයට එන්න ඕන නැත්නම් දැන් බලන්න හොඳට අපි හිතමු මොහොතකට ඔබ දැන් බලන්න මාතේ තියෙන මේ වස්තුව මේ රූපේ දිහා ඔන්න දැන් ඔබට එහෙට යමක් ගැටිලා ඔබ දැක්කා දැනගත්තා මේ හවල් දෙය කියලා කියන්නකෝ ඒක හරි කියමුකෝ දැන් ඇස් දෙක පියාගන්න දැන් මොහොතකට කලින් ඔබ දුටු දේ දැන් සිහි කරන්න බලන්න දැන් ඔබ අර ඇහැට ඇහෙන් දැක්කා කියන විදිහේම රූපයක් ඔබ දකින්නේ නැද්ද ඒහා සමානම කිසිදු වෙනසක් නැතිව එවන් රූපයක් දකින්නේ නැද්ද දැන් බලන්න ඕක මිරිඟුවද ධාතුවද කියලා දැන් ඔය පේන්නේ මිරිඟුවද ධාතුවද එහෙනම් දැන් ඔන්න බලන්න දැන් ඕක දිහා බලනකොටත් වටාපත කියන අදහසනේ මේ දුපදී දැන් පේන්නේ නාම ධර්මයක් සිහි කරගන්න මේ අහවල් දෙ භෞතික ලෝකයටයිද කාම ලෝකයටයිද කාම වස්තුවක් තමයි අපි සිහි කරගන්නේ. ඒ කියන්නේ අතරමහ ධාතුවෙන් හටගත් රූපයක් පිළිබඳවයි සිහියට එන්නේ. අපි හිතන්නේ මේ අහවල් දෙ. මේ අහවල් දෙ කියන මතකේ නෙමෙයි දෙන්නේ. දැන් ඔන්න බලන්න අපේ හිතට එන්නේ මේ ඡායාව දකිනකොට මේ අහවල් දෙ කියන රූපය. දැන් අපේ දැනගැනීම වටහාපත නේද? දැන් ඔය ඇතුළතදී වටාපත කියන දැනගැනීමක් නේද ආවේ? දැන් බලන්න වටාපත කියන දැනගැනීම ඇතිකලේ කොහොමක් ළඟද? මොකද්ද හිතේ මෙවිලා තියෙන්නේ? එහෙනම් කණ්ණාඩිය ළඟ වෙච්ච පැවටීම, දිය මත පිදු වෙච්ච බල්ලගේ මුලාව, ඒහා සමානව මුලාවක් මෙතන නැද්ද? දැන් ඔය වගේ නිමිති ගණනාවක් සීකරලා බලන්න අද එනකොට හමු වෙච්ච දේවල් දැන් මේ හිතේම උපදින නිමිති සටහන් විතරයි. දැන් තේරුම් ගන්න පරමාණු ධාතුව කියපු තැනයි මේ පෙනෙන තැනයි වෙනස. නාමයේ රූපයේ දෙකේ වෙනස. මේ නාමයේ රූපයේ දෙක වෙන් වෙච්ච තැන විඥාණයට පිටක් නැහැ. විඥාණය නිතරම ආහාර ලබන්නේ නාම රූප දෙකේ එකතු වෙයි. ඔබට පුළුවන් රූපේ ඉවත් කරන්න නිතරම. දැන් ඔබට රූපය පෙනෙලා නැහැ. දැන් ඇස් දෙක පියාගෙන ඔබ භාවනාවකට යමු වෙන නිමිති සටහන් ඕන තරම් පෙනේවි ඒකක්වත් සතරමහා ධාතු සතරමහා ධාතුන් හටගත්ත දෙය නෙවෙයි ඒ ඔක්කොම සිතේ උපදිනවා හැබැයි ඔබ රැවටිලා බලන්නේ මා රූප කීතිය ලෝකේ තියෙන දේවල් පොන්නෝ රැවටිීම තියෙනකන් අපි පින්නෝනේ අර බල්ලගේ මුලාව තියෙනකන් බල්ලගේ කාය සංකාර වචි සංකාර මනෝ සංකාර තියෙනවා බල්ල යම් දවසක අනේ මම රැවටිලා නේද කියලා දැනගත්ත දවසට බල්ලගේ හිතේ කෝපෙකුත් නැහැ බුරන්න ඕන කමකුත් නැහැ නිදවතේ කෙරෙකි පහුරු ගන්න ඕන කමකුත් කාය සංකාර වාද සංකාර මනෝ සංකාර තුනම නැති වෙනවා බල්ලගේ මුලාව තේරුම් ගත්ත දවසට ඒ කියන්නේ කර්ම නැහැ කර්ම නැහැ කියන්නේ විඥාන නැහැ නාම රූප නැහැ සලආයතන නැහැ පස්ස නැහැ වේදනා නැහැ තණ්හා නැහැ උපාදාන නැහැ භවේ නැහැ ජාතිය නැහැ ජරා මරණ දෝක පරිදේ දුක්ුන්න නිරුද්ධ මේ සියල්ල නිරුද්ධ වෙන්නේ මොකක් නිරෝධයෙන්ද අවිද්‍යාව නිරෝධයෙන් අවිද්‍යාවත් මේ වාසේස විරාග නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලආයතන නිරෝධ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා චරා මරණං ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායාස සම්වරං නිරුද්ධ්‍යಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ. මේ සියලු දුකේ නිවාරණය අතර සිද්ධ වෙනවා. දැන් බලන්න බල්ලා එතන රැවටුන් නැත්තම් බල්ලට කෝපයක් ඇති වෙන විදිහක් නේ, කාමයක් ඇති වෙන විදිහක් නේ, කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් නේ, කාය වචී මනෝ ත්‍රිවිධ සංඛාරම නිරුද්ධයි. ත්‍රිවිධ සංඛාර නිරුද්ධ වුනේ මොඩකම දුර්වෙච්ච හැටි ඇත්ත ඇටි දැක්ක හැටි. එහෙනම් දැන් ඔබ ඔය රැවටෙන තැන ඇත්ත ඇති හැටිෙන් දැක්කොත් ඔබටත් පුළුවන් ත්‍රිවිධ සංඛාර නිරුද්ධ කරන්න. නිරුද්ධ වෙනවා කරන්න කියලා වුණ කමක් නැහැ, නිරුද්ධ වෙනවා ඇත්ත දැකීම තුළ. දැන් බලන්න ඔබට කවදාවත් ඔහම ඉන්නකොට භෞතික ලෝකේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් අරමුණු වෙන්න පුළුවන්. දැන් ඒත් ඔබ රූප ගැන හිතනවා, ශබ්ද ගැන හිතනවා, ගන්ධය ගැන හිතනවා, රසය ගැන හිතනවා, ලැබූ පහස ගැන හිතනවා. ඒ හිතන්න ඔබට ලැබිලා තියෙනවද රූප, ශබ්ද, ගන්ධ, රස, පහස උතන්ට? දැන් දෙනෙත් තියාගෙන පුළුවන් වෙලාවක් මේ පරිශ්‍රය කරන්න. ඔබට පෙනේවි මමත් හැමදාම කණ්ණාඩිය ළඟ රැවටෙනවා වගේ, බල්ලා දිය මත ඡායාවට රැවටෙනවා වගේ, මා නිසාම හටගත්ත ඡායාවට මම රැවටිලා නේද? මගේ කාය සංඛාර, වාචික සංඛාර, මනෝ සංඛාර, පුඤ්ඤාරි සංඛාර, අපුඤ්ඤාරි සංඛාර, අනිත්‍ය සංඛාර. ඒ නිසා නේද මේ සසර දුවලා තියෙන්නේ? එහෙනම් මට මෙතන නිවැරදි වුණු සසර නිවැරදි කරගන්න පුළුවන් නේද කියන නුවණ ඔබට ලබන්න පුළුවන්. මේක වඩා අපි වෙන කතා කරන්නේ ඉතිරි ටික හෙට දවසේ කතා කරනවා. දැන් අද රාත්‍රියේ මුළුල්ලේ නිදි නොලබා මේ අධිනේ කරන්නේ. ඔබට පුළුවන් මේ විදිහට උදෑසන වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මධ්‍යම නිකායේ මේ ධර්මය උදේට අහලා හවස වෙනකොට අනාගාමි බබු රහත් ඵලය ලබන්න පුළුවන් සජීවී ධර්ම. සවස අහලා උදේ වෙනකොට නාගාමි බවෝ රහත් ඵලය ලබන්න පුළුවන් ධමයක් නේද? ඔබ මෙන්න මේ තැන ඒකාන්තයෙන් මේ බඳු රැවටීමක් නේද තියෙන්නේ? නාම ධර්මයක් ඇති තැනක් මට සිහි වෙනම රූපේ නේද? හැබැයි දැන් ඔබට එක ප්‍රශ්නයක් එනවා. දැන් ඔබට දැනෙනවා මේ තේන්නේ ඔක්කොම නාම ධර්ම, ඒ වුණාට සිහි වෙන රූපය කොහොමද ගැලවෙන්නේ කොහොමද? දැන් මේ වැරද්ද අහුණාට ගැලවෙන්න බෑ. ගැලවෙන ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා. ඒක වෙනම අපි කියනවා. අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕන රැවටෙනවා නේද කියන. රැවටෙන්නේ මෙතනයි. දැන් ඔතන රැවටෙන නිසා නේද එහේ හරින්නේ. දැන් බලන්න එහේ තියාගෙන යමන්ත කෙනෙකුට අපේනන හවල්දී. ඔන්න එහේ හරින්න කලබලෙයි. දැන් එහේ හරින්නේ ඇයි? අතන රැවටිලා. එහේ රැවටිලා මෙහේ තියෙනවා කියලා හිතාගෙන බලන්න එහේ හරින්නේ. කන යමන, නාසය, දිව, කය. දැන් ඔන්න ඔබට පෙනෙන නාම ධර්මයන් මං කියන්නේ හඳුනාගත්තොත් රූපයෙන් මිදෙන්න පුළුවන් කියලා. රූපය කියලා කිව්වේ මොකද්ද? ඇහ රූපය, කන ශබ්දය, නාසය ගන්ධය, දිව රසය, කය පහස. මේ 10ම රූප කොටසට අයයිද? දැන් ඔබ ඇතුළත රැවටුනේ නැත්තම් ඔය සිතෙන් දකින ඡායාවට, නිමිත්තට, සතහනට රැවටුනේ නැත්තම් කවදාවත් ඔබට එහ කලනාසයේ දිවකය සවිඥානික කරන්න වෙන්නේ නැහැ. ඇයි එහ කලනාසයේ දිවකය සවිඥානික කරන්නේ? ආහාර තියෙන රූපේ, අරේ ශබ්දේ තමයි මේ, ගන්ධේ තමයි, රසේ තමයි, පහස තමයි කියලා. එහෙ සීවිලා එහෙ බලන්න ඕන කැමැත්ත මත කැමැත්ත උපදිනවත් එකම මොකද්ද වෙන්නේ? එහ කලනාසයේ දිවකය යම් ආයතනයක් සවිඥානික වෙන්නේ. ඔබ ඇතුළත මුලා නොවන හැම මොහොතකම මුලා නොවි ඉන්නේ නම් ඒ තාක් ඔබේ එහෙ කලනාසයේ දිවකය සවිඥානික වෙන්නේ නැහැ. එහෙ කලනාසයේ දිවකය සවිඥානික වෙන්නේ නැහැ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසද නැහැ. ඒ කියන්නේ ඔබට සම්පූර්ණයෙන්ම රූප ලෝකේම අල්ලගන්න. මෙන්න මෙතන මේ අපි ඉදිරියටත් කියාගෙන දර්ශනය මත පිහිටලා. මොකද දර්ශනය මත පිහිටලා මෙන්න මේ දහමුණී දැක්ම දැකගත්තු ඔබට පුළුවන්කම තියෙනවා රූපේ අන්තයක් හරින්. ඒ කියන්නේ අපි මතක් කළා එතන කොතනද? චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ කොතනද? අනාගාමී. කාම ලෝකේ සම්පූර්ණ නිවන. එනිසා මෙන්න මේ රාත්‍රී කාලයේ වෙන කිසි දෙයක් නොකොට සිහි කොට බලන්න. ඇත්තටම මේ ධර්ම කියපු ධර්ම ඇත්තක්. දැස් පියාගෙන හොඳින් බලන්න මේ පේන හැම නිමිත්තක් හැම සටහනක් මේ රූප නොවේ නේද? ඒ රූප භව නේද? රූප භවට නේද මවලා පෙන්නන්නේ. මිරිඟුව ඇතිතන වතුර පෙන්නනවා වගේ, ඡායාව ඇතිතන රූපේමයි කියලා පෙන්නවා වගේ, ඡායාව ඇතිතන බල්ලෙක් කියලාම පෙන්නවා වගේ, මා තුලත් මේ මුලාවේ ඒ විදිහටම තියෙනවා නේද? එහෙනම් මෙතන මුලා වෙන නිසා නේද මේ සියල්ල මේ සසරම දිව්වේ තව දුරටත් යන්න වෙන්නේ. එහෙනම් මෙතනින් නිදුනොත් මේ මුලාවෙන් මේ රැවටීමෙන් ගැලවුණොත් මේ ජීවිතේම අද අදම මේ සසරෙන් මිදෙන්න පුළුවන් නේද කියන ප්‍රත්‍යක්ෂතාවය ඔබට දැනේවි. ඒ නිසා අද හොඳින් ඒ ටිකම නිහිතර බලන්න, එතන හඳුනගන්න, හඳුනගෙන හිත උදේට එන්න පිටු ටික කියලා දෙන්න. සංඝේමනම් මේ උතුම් ධර්මයක් වර්තමාන ලෝකේ ඔබට මට අහන්නට නොලැබෙන ධර්මයක් මේ ශ්‍රවණය කරන්ට ලැබුණේ විශේෂ අරමුණු කීපයක් මුලික කරගෙන. ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට මේ රටකින් රටකට ඇවිල්ලා දහමින් ප්‍රතිපත්තියෙන් සංස්කෘතියෙන් දර්ශනයෙන් තොරවෙන්ට නොදී ඔබව ධර්මයේ තුල පෝෂණය කරන්නේ අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේට ගුරු හාමුදුරුවරු සෝම ලක්ෂණ වටිනා බොහොම දීපල සම්පත් ඇති දර්ශනීය විහෙර විහාර ගණනාවක් හදලා නිර්මාණය කරලා තියෙනවා. ඒ සියල්ලම අත්හැර දාලා කාට හෝ පවරලා බාර දීලා කිසි වගකීමක් නැතුව සියල්ල අත්හැර දාලා ඇවිල්ලා ඔබ වෙනුවෙන් ලොකු සේවයක් මෙහෙයක් ඔබගේ මේ ජීවිතයේද සසර ජීවිතයේද සසර කතරින් එත මේ දහම් පදේ පවා අහගන්න ලැබුණේ උන්වහන්සේ මේ රටේ මේ ආරාමයේ ආරම්භ කරලා බොහෝ දෙනාගේ සහයෙන් මේ ස්ථානේ වැඩ ඉන්න නිසා මෙතන ඉබන්දක් නොතිබුණා නම් අපට ඉන්න තැනක් නැහැ. එහෙම නොවුණා නම් මේ බඳු ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ ලැබුණේ උන්වහන්සේ නිසා. එතකොට උන්වහන්සේ අපට ලැබුණේ උන්වහන්සේ මේ අදට අවවා මාස 9ක් සපිරෙන අපවත් වී වදාරන ඒ ගුරු දේවෝත්තම පියදිස්ස නායක හාමුදුරුවන් වහන්සේ නිසා මෙවි දැන්නේ පියදිස්ස ඒ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුලදරුවෙකු සසුන්ගත කරලා දහමින් පෝෂණය කරලා දැන උගත් කරලා ඔබට මට බාර නොකළා නම් මේ ධර්මලාභය ලබන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝගෙම යුතුකමක් නායක හාමුදුරුවන්ගේ යුතුකමක් විතරක් නෙමෙයි අපි හැමෝගෙම යුතුකමක් ඒ ගුරු දේවෝත්තමයන් වහන්සේව සිහිපත් කරලා අද දවසේ උන්ව ආනෝදනා කිරීම. උන්වහන්සේට මේ සාසනික ජීවිතයට එන්නට මේ ධර්මලාභය ලබන්නට උපකාර වුණා ගුරු ආමතේ. ඒ අරපුරම අපට උපකාර වුණා. අපටත් මේ මොහොතේද අපේ ජීවිතයේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයට යොමු කරන්න. එනිසා අපි අද දවසේ දවස පුරාම සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් දාන සීල භාවනා ආදී වශයෙන් අපි රැස් කරගත්ත සියලුම ආධ්‍යාත්මික කුසල ශක්තියින් විශේෂයෙන් මේ මාස 9කට පෙර අපවත් වී වදාළ ඒ සංඝ සෝබන ගුණ ඇති මහතෙර පාණන් වහන්සේ නමක් වැඩ සිටිය යති පූජනීය වැවේ තැන්නේ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පත් වේවා. උන්වහන්සේගේ සංසාර ජීවිතයේ සුවපත් වේවා. වහා වහා නොලැබූ මගඵල අවබෝධ කරගෙන වහවහ මේ ගෞතම බුද්ධ ශාසනයේම ශාසනික වරම නැවත නැවතත් ලැබමින් මේ ගෞතම බුදු සසුන තුලදීම නිකලෙස් හදමඩලක් ඇති මහරහත් පදවියෙන්ම නිවීමට සැනසීමට පත් වේවා කියලා